අයිබෝවන් ආදරණීය දුවපුතේ, ඌයේ ගුරු ගෙදරින් මේ සූදානම විද්‍යාව පාඩම කියලා දෙන්න. අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බොරලන්ද හේන්නාරංගල මහාවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරු පියාණන්.
හොඳයි ආදරණීය දුවපුතේ, සුබ දවසක් වේවා ඔබට. අපි අද 11 ශ්‍රේණිය විද්‍යාව පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ විද්‍යා විෂය නිර්දේශයේ 4 වෙනි නිපුණතාවයට අදාළ එකම ඒකකය වන ජෛව ගෝලය කියන ඒකකය ගැනයි. ඔබේ විෂය නිර්දේශයේ 15 වෙනි ඒකකය මේ ජෛව ගෝලය කියන ඒකකයෙන් ඔබට ඔබේ ජීවිතයේ අත්විඳින්න ලැබෙන බොහෝ දේවල් වගේම මේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට දෙවන ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු ලැබීමටත් ඒ සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමටත් මේ ඒකකයේ ඇති විෂය කරුණු වැදගත් වෙන බව මතක තබා ගන්න. ඔබ දන්නවා පරිසරය කියන්නේ මොකද්ද කියලා. අප සහ අප අවට ඇති වටපිටාව අපි පරිසරය කියලා අපි හඳුන්වනවා. ඔබ දන්නවා මේ පරිසරයේ ජීවීන් වගේම අජීවී දේවලුත් අන්තර්ගත වෙනවා. ශාක සතුන් ශුද්‍ර ජීවීන් වැනි ජීවීනොත්, ඒ වගේම පස, ජලය, වාතය වගේ ජෛව සංඝටකත් මේ පරිසරය තුල අන්තර්ගත වෙනවා. මේ පරිසරය ගැන කතා කරනකොට ඔබ දන්නවා මේ පරිසරය ගත්තම, අපි මේ පෘථුවිය ගත්තම, පෘථුවියේ පරිසර පද්ධතිය ගත්තම ඉතාම සංකීර්ණයි. හරියට මේ ජීවි දේහයක් වගේ. දැන් ජීවි දේහයත් ඒ වගේම සංකීර්ණයිනේ. ඉතින් ජීවි දේහය පිළිබඳව ඔබ අධ්‍යයනය කරනකොට ඔබට මතක ඇති මේ ජීවි දේහයක ප්‍රධාන සංවිධාන මට්ටම් කීපයක් ඔබ හඳුනා ගත්තා. සෛලය, පටක, අවයව, පද්ධති, ජීවියා කියන මේ සංවිධාන මට්ටම් එකින් එක ඔබ ඉගෙන ගන්න ඇති. ඒ වගේම දුවේ පුතේ මේ අපේ ජෛව ගෝලය ගත්තත් ඒ ජෛව ගෝලෙත් ඉතියම් කිසියම් සරල මට්ටමක සිට සංකීර්ණත්වයේ දක්වා විහිදෙන සංවිධාන මට්ටම් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවාද මේ සංවිධාන මට්ටම්? සරලම සංවිධාන මට්ටම තමයි මේ තනි ජීවියා. එහෙමත් නැත්නම් අපි කියනවා ඒකයිකයා කියලා. ඒකයිකයා කියලා හඳුන්වන්නේ පරිසරය තුල තනිව ජීවත් විය හැකි කිසියම් ඒකකයක්. ඒතර ඔබ දන්නවා මුවා, එහෙමත් නැත්නම් අඹ ගස, එහෙමත් නැත්නම් පොල් ගස ගත්තම පරිසරය තුල තනිව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ජීවියා කිසියම් විශේෂයකට අයිති වෙනවා. ඒතර පරිසරය තුල වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් අපි ඒකයිකයා කියලා හඳුන්වනවා. ඒතර දුවේ පුතේ මේ විශේෂය කියලා කියන්නේ මොකක්ද? ඔබ දන්නවද විශේෂය කියන්නේ මොකක්ද කියලා? කිසියම් විශේෂයක් කියලා කියන්නේ දුවේ පුතේ අන්තරාභි ජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි එක සමාන ලක්ෂණ දරන ජීවීන්ට. දැන් මොකද්ද මේ අන්තරාභි ජනනය කියන්නේ? කවුද මේ සරු ජනිතයා කියලා කියන්නේ? මම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු මුව දෙනක් සහ පිරිමි මුව සත්වයෙක් ඉන්නවා. මේ දෙදෙනා අතර ප්‍රජනන ක්‍රියාවලීන් පසු මුව පැටියෙක් බිහි වෙනවා. එතකොට මේ මුව පැටියට අපි හිතමු කවදා හරි තවත් මුව පැටවුන් බිහි කරන්න පුළුවන් කියලා ප්‍රජනන ක්‍රියාවලියෙන්. එහෙමනම් අපි මේ මුව පැටිය හඳුන්වන්නේ සරු ජනිතේ කියලා. මොකද ඔහුට තවත් මුව පැටවුන් බිහි කරන්න හැකියාව තියෙනවා. අපි ඔහු හඳුන්වනවා සරු ජනිතේ කියලා. එතකොට දැන් අර මේ මුව පැටිය සරු ජනිතේක් නම් අර කලින් කතා කරපු මුව අම්මයි මුව තාත්තයි එකම විශේෂයකට අයත් වෙනවායි කියලා අපි කියනවා. ඒ කියන්නේ අන්තරාභිජනනින් එහෙමත් නැත්නම් ප්‍රජනන ක්‍රියාවලියෙන් තවත් සරුජනිතයන් බිහි කරන්න පුළුවන් නම් සරුජනිතය කියලා කියන්නේ තවත් ඒවැනි ජීවීන්ම බිහි කිරීමේ හැකියාවක් තියෙන ජීවි. බිහි කරන්න පුළුවන් නම් ඒ ජීවීන් සමූහය අපි හඳුන්වන්නේ එකම විශේෂයක් කියලා. එතකොට දැන් එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. දැන් අශ්වයා සහ බූරුවා කියන දෙදෙනා අතර අශ්වයාගේ හනු සතා බූරුවාගේ පිරිමි සතා අතර ප්‍රජනනයේ සිදු වුණාට පස්සේ ඇති වෙන ජීවියට අපි කියනවා කොටලුවා කියලා. මේ කොටලුවාට තවත් කොටලු කැටවුන් බිහි කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අශ්වයයි බූරුවයි එකම විශේෂයටයි ති ජීවීන් හැටියට හඳුන්වන්නේ නැහැ. ඉතින් ওই වගේ අවස්ථා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි ඔය හඳුනගත්තේ ඒකයි කියාගෙන. ඒතර ඒකයි කියා කියන කිසියම් විශේෂයකටත් තනි ජීවියෙක්. ඊළඟ සංවිධාන මට්ටම තමයි ගහණය කියලා කියන්නේ. ගහණය. ඒතර මම උදාහරණයක් විදිහට ගන්නවා ඔබේ ගෙවත්ත. ඔබේ ගෙවත්තේ ගත්තම අපි හිතමු කිසියම් කාලයක් දැන් ගිය සතියේ පසුගිය සතියේ ඔබේ ගෙවත්ත කියලා කියන්නේ කිසියම් නිශ්චිත ප්‍රදේශයක්. ඔබේ ගෙවත්තේ සිටි ලේනුන් ගණන 10යි කියලා අපිට සංඛ්‍යාවක් කියන්න පුළුවන්. 10 දෙනෙක් හිටියද දන්නේ නැහැ. අපි හිතමු 10ක් හිටියා කියලා. එතකොට මේ නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයකට ජීවීන් සමූහයකට අපි කියනවා ගහණයක් කියලා. එතකොට අර ඒකයිකයාගෙන් ටිකක් වෙනස්. ඒකයිකයා කියන්නේ තනි ජීවියෙක්නේ. ඒකයිකයා තනිව ඉන්නේ නැහැ හැම වෙලේම. එයා තවත් රංචුවක් එක්ක ඉන්නේ. එතකොට මේගොල්ලෝ ඉන්නේ කිසියම් කාල සීමාවක් තුල නිශ්චිත භූගෝලීය ප්‍රදේශයකට නම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නම් අපි ඔවුන් හඳුන්වන්නේ ගහණයක් කියලා. දැන් උදාහරණයක් විදියට 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21ක් කියලා අපිට කියන්න පුළුවන්. ආසන්න වශයෙන් මිලියන 21ක්. ඒතර අන ජනගහණය දැක්කනේ මිනිසුන් සංඛ්‍යාව. ලංකාව කියලා කියන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක්. 2014 වර්ෂය කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක්. ඒතර අන්න ඒ විදිහට අපිට ගහණය හඳුන්වන්න පුළුවන්. ඊළඟ සංවිධාන මට්ටම තමයි ප්‍රජාව කියලා කියන්නේ. අපි අර කලින් ගත්ත උදාහරණෙම ගෙවත්ත ගැන හිතුවත් ඔබේ ගෙවත්තේ ලේනුන් පමණක් නෙමෙයි වාසය කරන්නේ. ඒතොර එහි ඉන්න පුළුවන් තවත් සමනලුන් ඉන්න පුළුවන්, වෙනත් කෘමි සත්තු ඉන්න පුළුවන්, ඒ වගේම අඹ ගස් තියෙන්න පුළුවන්, පොල් ගස් තියෙන්න පුළුවන්, තනකොළ තියෙන්න පුළුවන්, ඔය වගේ විවිධ ගහන සමූහයක් ඔබේ ගෙවත්තේ තියෙන්න පුළුවන්. ගහන සමූහයක්. එතර කිසියම් ප්‍රදේශයක් තුල ජීවත් වන එකිනෙකා සමග අන්තර්ක්‍රියා දක්වන ගහන සමූහයක් අපි හඳුන්වනවා ප්‍රජාව කියලා. ප්‍රජාව ඉංග්‍රීසියෙන් කියන කමියුනිටි එකක් කියලා කියන්නේ. කමියුනිටි. එතකොට මේ ජෛව ප්‍රජාව කියලා හඳුන්වන්නේ කිසියම් ප්‍රදේශයක් තුල ජීවත් වන එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරන ගහන සමූහයක්. දැන් උදාහරණයක් විදිහට අපි සිංහරාජ රක්ෂිත වනෝද්‍යාන ගත්තම අතට එහි විවිධ විශේෂවලට අයත් ජීවීන් සිටිනවා. කිසියම් භූමි ප්‍රදේශයක් නේද? ඔවුන් සමග අන්තර්ක්‍රියා ඇති වෙනවා. එකිනෙක ජීවීන් අතර අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන්. අපි ඒවගෙන ඉදිරිදි කතා කරනවා. එතන ඒ වගේ ප්‍රදේශයකට අපි කියනවා ප්‍රජාවක් කියලා. එතන මේ ප්‍රජාවක ඉන්නේ ජීවීන් විතරයි. එතකොට අඹ ගස් තියෙන්න පුළුවන්, පොල් ගස් තියෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ලේනු ඉන්න පුළුවන්, තව ගවයෝ ඉන්න පුළුවන් නේද? ඔය වගේ විවිධ ආකාර ජීවීන් ඉන්න පුළුවන්. එතකොට මේ ජෛව ප්‍රජාව කියලා අපි හඳුන්වන්නේ ඒකයි. ඇත්තරම පරිසරයේ ඉන්න ජීවීන් විතරක් නෙමෙයිනේ. අජීවී දේවලුත් තියෙනවා. එතකොට කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන ජීවීනොත් එහෙමත් නැත්නම් මේ ජෛව ප්‍රජාවත් ඔවුන් සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයක් තමයි අජීවී පරිසරයත් එක්ව ගත් විට අපි හඳුන්වනවා පරිසර පද්ධතියක් කියලා. ඒතර පරිසර පද්ධතියක ජීවීන් වගේම අජීවී සංඝටකත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ජීවීන් ජීවීන් අතර වගේම ජීවීන් අජීවීන් අතරත් අන්තර්ක්‍රියා සිදු වෙනවා. දැන් මොනවාද මේ අන්තර්ක්‍රියා? දැන් ඔබ දන්නවා මුවෙකු විසින් තනකොළ ආහාරයට ගන්නවා. ඒතර අන්න තනකොළ සහ මුවා අතර අන්තර්ක්‍රියාවක්. ඒ වගේම තවත් උදාහරණයක් ගත්තොත් දිවියා විසින් මුවාව ආහාරයට ගන්නවා. ඒතර අන්න දිවියා සහ මුවා අතර අන්තර්ක්‍රියාවක්. ඒ වගේම අපිට තවත් දැන් ඒතර ඒත අපි ගත්තේ ජීවීන් ජීවීන් අතර සිදුවෙන අන්තර්ක්‍රියා නේද? දැන් ওই ආහාර සඳහා ඒ වගේ ජීවීන් ජීවීන් අතර අන්තර්ක්‍රියා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂාව සඳහාත් ජීවීන් ජීවීන් අතර අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන්. දැන් අලීන් ගහණේක සිටින අලීන් විසින් අලි පැටවුන් ආරක්ෂා කරනවා. ඒතර අන්න ඒ වගේ ආරක්ෂාව සඳහා අන්තර්ක්‍රියා සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ප්‍රජනන අවශ්‍යතා සඳහා ජීවීන් ජීවීන් අතර අන්තර්ක්‍රියා සිදු වෙන්න පුළුවන් නේද? ඒ වගේ විවිධ අන්තර්ක්‍රියා සිදු වෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි, ජීවී සහ අජීවී අතරත් අන්තර්ක්‍රියා සිදු වෙනවා. අජීවී දේවල් අතර දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නවා. ඒ වගේම ඔක්සිජන් වායුව මුදා හරිනවා. එතකොට අන්න දැක්කම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ශාක කියන්නේ ජීවියා භෞතික පරිසරයේ නැත්නම් අජීවි පරිසරයේ සමග අන්තර්ක්‍රියා දක්වනවා. තවත් උදාහරණයක් විදිහට ජීවීන් ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව ගන්නවා වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. ශාකවල වාසස්ථාන සඳහා පස යොදා ගන්නවා නේද? සමහර සතුන් තමගේ වාසස්ථානය හදාගන්න භෞතික පරිසරය යොදා ගන්නවා. අන්න ජීවීන් සහ අජීවී දේවල් අතර අන්තර්ක්‍රියා සිදු වෙනවා. පැහැදිලි නේද? ඒතර පරිසර පද්ධතියක අන්න ඒක දේ දකින්න පුළුවන්. එතකොට මේ පරිසර පද්ධති විදිහට අපිට උදාහරණයක් විදිහට මේ ලෝකේ විවිධ ස්ථානවල තියෙන පරිසර සලකන්න පුළුවන්. දැන් ඔබ දන්නවා පරිසර පද්ධතිවල ලොකු විවිධත්වයක් තියෙනවා. දැන් ජලජ පරිසර පද්ධති වෙනම තියෙනවා. සාගර, ගංගා නේද? ඒ වගේ කලපු, ඒ වගේම කඩලාන, ඔය වගේ ජලජ පරිසර පද්ධති රාශියක් තියෙනවා ලෝකේ. උදාහරණ විදිහට ඒවා ගන්න පුළුවන්. භෞමික පරිසර පද්ධතිත් ඒ වගේ නේද? තනබිම් තියෙනවා, පතන තියෙනවා, විල්ලු තියෙනවා නේද? වනාන්තර, වනාන්තරත් වර්ග තියෙනවානේ. තෙත් වර්ෂා වනාන්තර තියෙනවා, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර තියෙනවා, කඳුකර වනාන්තර තියෙනවා, කටුපඳුරු සහ ලඳු කැලෑ තියෙනවා. ඉතින් ඔය වගේ විවිධ වූ පරිසර පද්ධති අපේ පරිසර තුල දකින්න, මේ ජෛව ගෝලය තුල දකින්න ලැබෙනවා. මේ සියලුම පරිසර පද්ධති එක්ව ගත් විට අපි හඳුන්වන්නේ ජෛව ගෝලය කියලා. මේ පෘථුවියේ තියෙන සියලුම පරිසර පද්ධති වල එකතුව අපි හඳුන්වන්නේ ජෛව ගෝලය. ඒතර මේ ජෛව ගෝලයේ තියෙන පස අපි කියනවා ශිලා ගෝලය. ඒ වගේම ජලය ජල ගෝලය කියලා හඳුන්වනවා. ඒ වගේම වාතය වායු ගෝලය කියලා හඳුන්වනවා. ඒතර මේ කොටස් තුනෙන් තමයි අන්තර්ගත වෙන්නේ. මේ ජෛව ගෝලය අන්තර්ගත වෙන්නේ ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය කියන දේවලුත් එක්කම. තව මේ ඉන්න ජීවීනුත් ඔක්කොම එකතුව තමයි මේ ජෛව ගෝලය කියලා අපි හඳුන්වන්නේ. ඒතර දුවේ පුතේ මේ ටික තමයි අපේ ජෛව ගෝලයේ තියෙන ප්‍රධාන සංවිධාන මට්ටම් ටික. ඒකයිකයා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, ජෛව ගෝලය. දුවේ පුතේ මේ සංවිධාන මට්ටම් අතරින් එක වැදගත්ම සංවිධාන මට්ටමක් තමයි පරිසර පද්ධතිය කියලා අපි හඳුන්වන්නේ. අපි මේ පරිසර පද්ධතිය ගැන තව චුට්ටක් අපි වැඩිපුර සාකච්ඡා කරමු. හොඳයි. පරිසර පද්ධතියක ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. මොනවාද මේ පරිසර පද්ධතියක දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ? පළවෙනි ලක්ෂණය තමයි කිසියම් පරිසර පද්ධතියක් තුල ස්ථාපනය වූ ජෛව ප්‍රජාවක් ඉන්නවා. ස්ථාපනය වූ ජෛව ප්‍රජාවක් සිටීම පරිසර පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණයක්. මේ ස්ථාපනය වූ ජෛව ප්‍රජාවක් කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ක්‍රමානුකූලව එම පරිසරය තුල රැඳුණු නැත්නම් වැඩුණු ජීවීන් සමූහයක් තමයි අපි කියන්නේ ස්ථාපනය වූ ජෛව ප්‍රජාවක් කියලා. එතකොට පරිසර පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ කාරණේ. ඊළඟ දේ තමයි පරිසර පද්ධතියක ද්‍රව්‍ය චක්‍රීකරණයක් සිද්ධ වෙනවා. ද්‍රව්‍ය චක්‍රීකරණයක් කියලා කියන්නේ කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඒ වගේම ජල චක්‍රය වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා ස්වභාවිකවම. ඉතින් එතකොට පරිසර පද්ධතියක එවැනි ක්‍රියා සිදු වෙනවා. ඊළඟ දේ තමයි දැන් පරිසර පද්ධතියක් ගත්තම මේ ශක්තිය ඒක දිශානතිකව ගලා යනවා. දැන් සූර්යාගෙන් ලබා දෙන ප්‍රධානතම ශක්තිය ආලෝක ශක්තිය ශාකමගින් තිර කරනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය යොදාගෙන ඒ ශාකමගින් තිර කරන ඒ ශක්තිය සතුන්ට ලැබෙනවා ආහාර මගින්. එතකොට ශාක භක්ෂකයන්ට, ශාක භක්ෂකයන්ගෙන් මාංශ භක්ෂකයන්ට ඔය විදිහට ආහාර දාම ඔස්සේ ශක්තිය ඉදිරියට ගලා යනවා. නමුත් දුවේ පුතේ ඔය ශක්තිය ගලාගෙන යාමේදී ඉතා වැදගත් දෙයක් තියෙනවා අධ්‍යයනය කරන්න ඕනේ. දැන් සූර්යයා නිපදවන ශක්තියෙන් සම්පූර්ණ ශක්තියම ශාකමගින් තිර කරන්නේ නැහෙනේ. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ශාකමගින් තිර කරන්නේ. අත්ත වශයෙන්ම 99.9%ක්ම අපත යනවා. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ශාකමගින් තිර කරන්නේ. ඒ ශාක නිපදවන ශක්තියනොත් 10%ක් වගේ ප්‍රමාණයක් තමයි ශාක භක්ෂකයන්ට ලැබෙන. එතනනොත් 10%ක් විතර වගේ ප්‍රමාණයක් තමයි මාංශ භක්ෂකයන්ට ලැබෙන්නේ. ශාක භක්ෂකයන්ගෙන් මාංශ භක්ෂකයට ලැබෙන්නේ තවත් 10%ක් වගේ අඩු ප්‍රමාණයක්. ඒතර ඉතිරි 90% වගේ ශක්ති ප්‍රමාණය ඒ සෑම අවස්ථාවකදීම දැන් ශාකවල ඉඳන් ශාක භක්ෂකයාට ලැබෙන්නේ 10%යි. එතනින් 90%ක් පරිසරයට උත්සර්ජනය වීමක් සිදු වෙනවා. ශාක භක්ෂකයාගෙන් මාංශ භක්ෂකයාට ලැබෙනකොට 10%යි ලැබෙන්නේ 90%ක්ම ශක්ති උත්සර්ජනයක් සිදු වෙනවා. උත්සර්ජනය කියලා කියන්නේ ශෝෂණයේදී ශක්තිය පිට වෙනවා, බහිස්රාවයේ විදියට මල ද්‍රව්‍ය විදියට ශක්තිය බැහැර වෙනවා. එතකොට ඒ ශක්තිය පිට වෙලා යන ශක්තිය නැවත සූර්යයාට ලැබෙන්නේ නැහෙනේ. ඒක නිසා ශක්තිය ගලාගෙන යන්නේ රේඛීය ගමන් මාර්ගයක, චක්‍රානුකූලව නෙමෙයි. ඒක නිසා අපි කියන්නේ ශක්තිය ඒක දිශානතිකව ගලා යනවා කියලා. ඊළඟදී තමයි පරිසර පද්ධතියක මේ ආහාර දාම, ආහාර ජාල වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිසර පද්ධතියක් කියලා කියන්නේ ස්වායත්ත ඒකකයක්. ඒ කියන්නේ පරිසර පද්ධතියක පැවැත්ම සඳහා අවශ්‍ය සියලු සාධක ඒ පරිසර පද්ධතිය තුළම පවත්වා ගන්නා නිසා ඒ පරිසර පද්ධතියක පැවැත්ම සඳහා වෙනත් පරිසර පද්ධති බලපාන්නේ නැහැ. ඒ වගේ තියෙන පොතේ ලක්ෂණ බලපාන්නේ නැහැ. ඒ නිසා පරිසර පද්ධතියක් කියලා කියන්නේ ස්වායත්ත ඒකකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට පරිසර පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියන එක ඔය විදිහට අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. ඊළඟ ආදරණීය දුවේ පුතේ මේ පරිසර පද්ධතියක පැවැත්මට බලපාන විවිධ අහිතකර විදිහට බලපාන විවිධ හේතු සාධකත් තියෙනවා. දැන් පරිසර පද්ධතියක පැවැත්ම කෙරෙහි අහිතකර විදිහට බලපානවා මානව ක්‍රියාකාරකම්. මිනිසාගේ ක්‍රියාකාරකම් සමහර ඒවා තියෙනවා, ඒවා පරිසර පද්ධතියේ පැවැත්මට බාධාවක්. ඒ වගේම ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා. දැන් ස්වභාවික ව්‍යසන තියෙනවා. දැන් ගිනි කඳු පිපිරීම නේද? ඒ වගේම මේ දේශ ගුණයේ වෙනස් වීම, ඔය වගේ එහෙමත් නැත්නම් ගම් වතුර ගැලීම, සුනාමි වගේ ස්වභාවික හේතු මේ පරිසර පද්ධතිය පැවැත්ම කෙරෙහි අහිතකර විදිහට බලපාන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම තියෙන දෙයක් තමයි මිනිස් ක්‍රියාකාරකම් කියුව එක. තවත් ඇත්තටම ස්වභාවික පරිසරයක පැවැත්ම කෙරෙහි සමහර මිනිසාගේ ක්‍රියාකාරකම් බලපානවා. දැන් එකක් තමයි මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර දූෂණය සිදුවෙනවා. ඒ පරිසර දූෂණ නිසා පරිසර පද්ධති වලට බලපානවා. ඒ වගේම පරිසර පද්ධති වල සිටින ජීවි සමහරලාට මිනිසාගේ අවශ්‍යතා සඳහා දඩයම් කරනවා. එහෙමත් නැත්නම් ගස් කපනවා. නේද? වනාන්තර එලි කරනවා. ඔය වගේ විවිධ දේවල් නිසා පරිසර පද්ධතියට අහිතකර විදිහට බලපානවා. අපි ඒකට කියන අධික ලෙස සූරා කෑම කියලා. ඒ කියන්නේ පරිසර සම්පත් අපි අධික ලෙස පරිභෝජනය කරනවා. නේද? අධික ලෙස පරිභෝජනය කරනකොට පරිසර සම්පත් විනාශ වෙන නිසා පරිසර පද්ධතියට බලපානවා. ඒ වගේම තමයි ඔය විවිධ ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ හඳුන්වා දීම. දැන් මිනිසාගේ ක්‍රියාකාරකමක්ම තමයි ඒකත්. දැන් සමහර වෙලාවට විසිතුරු පැල විදිහට, විසිතුරු සතුන් විදිහට අපි පරිසරයකට හඳුන්වලා දෙන ජීවි ඒ පරිසරයට අහිතකර විදිහට ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. එහෙම වෙලා තියෙන අවස්ථා ඕනිතරම් තියෙනවා. දැන් ලංකාවෙත් තියෙනවා. ලෝකේ ඕනිම රටක ඒ වගේ තියෙනවා. ආක්‍රමණික ආගන්තුක විශේෂ ව්‍යාප්ත වෙලා යනවා. ඒව පරිසර පද්ධතියේ ප්‍රාත්ම කෙරෙහි අහිතකර විදිහට බලපානවා. ඉතින් ඔය වගේ විවිධ හේතු සාධක තියෙනවා මේ පරිසර පද්ධතියේ ප්‍රවැත්මට බලපාන. අහිතකර විදිහට බලපාන. හොඳයි. දැන් අපි ඊළඟට බලමු මේ පරිසර පද්ධතියක ජීවත් වෙන ජෛව ප්‍රජාව තුළ කිසියම් ගහණයක් ගැන අපි. දැන් ඔබ දන්නවා ගහණයක් කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වෙන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක්. හොඳයි. මේ කිසියම් පරිසරයක එමත්නම් ඒකක වර්ගඵලයේ කිසියම් භූමි ප්‍රදේශයක මේ ජීවත් වෙන ජීවි ගහණයේ සංඛ්‍යාව. අපි හිතමුකෝ දැන් යාල වනෝද්‍යානයේ ඉන්න මුවන් ගහණය 500යි කියලා. අන්න අපි ඔය අගේට කියනවා ගහන ඝනත්වය කියලා. ඒකක වර්ගඵලයක් තුල ඉන්න ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා ගහන ඝනත්වය. ඒතරම තමයි ගහණයේ තියෙන සංඛ්‍යාව. මේ සංඛ්‍යාව, ඒ කියන්නේ ගහණයක ඉන්න ජීවීන් සංඛ්‍යාව. නැත්නම් අපි ඒකට කියනවා ගහණයේ විශාලත්වය කියලා. මේ ගහණයේ විශාලත්වයට ප්‍රධාන සාධක කීපයක් බලපානවා. දැන් මේ ගහණයේ විශාලත්වය වැඩි වෙන්න මොනවද බලපාන්නේ? එකක් තමයි උපත් සංඛ්‍යාව. අලුතෙන් අලුතෙන් ජීවීන් උපදිනකොට උපත් සංඛ්‍යාව වැඩි වෙනකොට අන ජීවි සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම තමයි ආගමන සංඛ්‍යාව. කියන්නේ ආගමන සංඛ්‍යාව කියන්නේ වෙනත් පරිසරවල එක ඉඳලා මේ ඉන්න පරිසරයට ජීවීන් ආගමණය වෙන්න පුළුවන්. පිටතින් ජීවීන් එකතු වෙන්න පුළුවන්. ඒතර අන්න අපි ඒකට කියනවා ආගමන සංඛ්‍යාව. ඒ වගේම තමයි තුවේ පුතේ ගහණයක ජීවි සංඛ්‍යාව අඩු වෙන්න මොනවද බලපාන්න පුළුවන්? එකක් තමයි මරණ සංඛ්‍යාව. දැන් ජීවීන් මිය යන සංඛ්‍යාව වැඩි වුණාම ගහණයේ විශාලත්වය අඩු වෙනවනේ. ඒ වගේම තමයි මේ ගහණය හැරදාලා වෙනත් පරිසරයකට යන්න පුළුවන්. අපි ඒකට කියනවා විගමණය කියලා. විගමණය. එතකොට සංඛ්‍යාව අඩු වෙන්න මරණ සංඛ්‍යාව වගේම විගමන සංඛ්‍යාව බලපානවා. ඉතින් ජීවි ගහණයක ප්‍රමාණය නැත්නම් විශාලත්වයේ කෙරෙහි උපත් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව වගේම ආගමන සංඛ්‍යාව හා විගමන සංඛ්‍යාව වගේ මේ සාධක හේතු වෙනවා. හොඳයි, අපි හිතමුකෝ කිසියම් පරිසර පද්ධතියකට අලුතෙන් ජීවීන් දෙදෙනෙක් හඳුන්වා දුන්නා කියලා. අලුතෙන් ජීවීන් දෙන්නෙක් ආවා කිසියම් පරිසරයකට. එතකොට මේ පරිසරයේ ඉන්න දැන් ජීවි ගහණයේ විශාලත්වය දෙකයි. දෙන්නයි ඉන්නේ ජීවීන්. හොඳයි. දැන් මේ ජීවීන් දෙදෙනා මේ පරිසරයට තාම හුරු වෙලා නැහැ. අනුවර්තනය වෙලා නැහැ. ඒ වගේම ඒ පරිසරයේ ඉන්න ඒ ජීවීන් දෙදෙනා විතරයි නිසා ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාවත් අඩුයි. ඒ කියන්නේ අලුතෙන් ජීවීන් ඉපදීමේ වේගය අඩුයි. අය දෙන්නයි ඉන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඒ පරිසරයට තාම හොරු නැති නිසා, අනුවර්තනය වෙලා නැති නිසා ආහාර සුලභතාවයක් නැහැ. ආහාර අඩුයි. නේද? ආහාර අඩුයි. මෙන්න මේ වගේ සාධක නිසා මේ ගහණය සෙමෙන් වර්ධනය වෙනවා. කියන්නේ ගහණේ වර්ධන වේගය ඉතාම අඩුයි. ඒ කියන්නේ ගහණේ වර්ධනය වෙන වේගය අඩුයි. මොකද මේ පරිසරයට තාම මේ ජීවීන් අනුවර්තනය වෙලා නැහැ. ඒ වගේම ආහාර අඩුයි. ඒ වගේම ප්‍රජනනය දෙන ජීවීන් සංඛ්‍යාවත් අඩුයි. මේ නිසා ගහණේ වර්ධනය වෙන්නේ ඉතාම සෙමින්. එතකොට දැන් කාලයක් යනකොට මොකද වෙන්නේ, මේ ගොල්ල පරිසරයට හුරු වෙලා දැන් ওই විදිහට ගහණේ වේගය වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබට මේ වෙනස් වීම ගැන අවධානය යොමු කරන්න පුළුවන් ඔබේ පෙළ පොතේ 170 වෙනි පිටුව බලනවා. බලන්න 170 වෙනි පිටුවේ තියෙනවා ස්වභාවික දර්ශීය ගහණයක වර්ධනේ මොන වගේද කියලා. අපිට ඒක ප්‍රස්තාරිකව නිරූපණය කරන්න පුළුවන්. ඒ ප්‍රස්තාරිකව නිරූපණය කරාම දර්ශීය ගහණයක වර්ධන වක්‍රය ඔබට 15.4 රූපයෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෑම දර්ශීය ගහණයක වර්ධන වක්‍රයේ මේ වගේ සිග්මාකාර, එහෙමත් නැත්නම් S අකුරක හැඩයක් තමයි දකින්න ලැබෙන්නේ. ඔය S අකුරක හැඩය කියන එක ගත්තම අපිට ප්‍රධාන අවධි හතරකට වෙන් කරගන්න පුළුවන්. මොනවාද මේ අවධි හතර? පළවෙනි අවධිය ගැන තමයි මම ඔබ මුලින් අවධානය යොමු කරේ. සෙමෙන් වර්ධනය වන අවධිය. දැන් ඔය අවධිය පසු කරාට පසු මේ ගහණය තුල ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වෙනවා. ඒ වගේම ඒ අනුවර්තනය වීම නිසා ආහාර සුලභ වෙනවා. මේ පරිසර තත්ත්ව හිතකර වෙනවා. ඇයි මේ පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා ඉන්නේ? ඒ වගේම ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාවත් වැඩි. මේ නිසා මොකද වෙන්නේ? මේ ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීම ආරම්භ වෙනවා. එතකොට මේ දෙවනි අවධියෙන් නිරූපණය වෙන්නේ ඉන්නේ ඒක තමයි. ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය. ඒ අවධියේ තියෙන හිතකර සාධක මොනවාද? පරිසර තත්ත්ව හිතකරයි. ආහාර සුලභ වෙලා තිනවා. ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව වැඩි. පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා තිනවා. ඒ නිසා තමයි උපත් සංඛ්‍යාව වැඩි නේද? එම නිසා මොකද වෙන්නේ? ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. නමුත් ඔය විදිහට ශීඝ්‍රයෙන් වර්ධනය වුණාට පස්සේ මේ පරිසර පද්ධතියක් ගත්තම, පරිසරයක් ගත්තම ඒ පරිසරය තුල තියෙන සම්පත් සීමිතයි. ඉතින් මේ සීමිත සම්පත් කෙරෙහි මේ ජීවීන් අතර තරඟයක් ඇති වෙනවා. මේ තරඟය නිසා මේ ගහණයේ වර්ධනයේ තරමක් අඩු වෙනවා. අර වේගයෙන් වර්ධනය වෙමින් ගියපු මේ ගහණය නම් වර්ධන වේගයේ තරමක් අඩු වෙනවා. මොකද ඒකට හේතුව ආහාර හිඟ වෙනවා. දැන් ආහාර කලින් සුලභ වෙලා තිබ්බේ, දැන් ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනකොට පරිසර සම්පත් අඩු නිසා ආහාර හිඟ වෙනවා. ඒ වගේම ලෙඩ රෝග පැතිරලා වසංගත තත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි විලෝපිකයන්ගෙට ගොදුරු වීමත් වැඩි. විලෝපිකයන් කියලා කියන්නේ මේ සතුන්ව ගොදුරු කරගන්න, ඒ වගේ විලෝපික සතුනුත් වැඩි වෙයි. ඒ වගේම පරපෝෂිතය බලපානෝ ඔන්නෝය වගේ සීමාකාරී සාධක නිසා මේ ගහණයේ වර්ධන වේගය අඩු වෙනවා. ගහණයේ වර්ධන වේගය අඩු වෙනවා. එහෙමනම් මේ තුන්වෙනි අවධියේදී ගහණයේ වර්ධන වේගය අඩු වෙන බලපාන සීමාකාරී සාධක මොනවාද? එකක් තමයි ආහාර හිඟවීම, ලෙඩ රෝග පැතිරීම, ඒ වගේම ජීවීන් අතර තරඟය වැඩිවීම. හොඳයි. ඔය විදිහට අඩු වෙලා කිසියම් ඒ පරිසරයට දරන්න පුළුවන් තරමේ ජීවීන් සංඛ්‍යාවක් ඇති වෙනකන්. දැන් කිසියම් ඕනෑම පරිසරයක් ගත්තම මේ පරිසරය තුල දරන්න පුළුවන් උපරිම ජීවීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ උපරිම ජීවීන් සංඛ්‍යාව ඇතිවන තෙක් මේ ගහණය වර්ධනය වෙලා ඊට පස්සේ ගහණය වර්ධනය වීම නවතිනවා. සමතුලිත අවස්ථාවකටපත් වෙනවා. මෙන්න මේ සමතුලිත අවස්ථාව අපි කියන ගහණය ස්ථායි වන අවධිය කියලා. මේ ගහණය ස්ථායි වන අවධියේදී ඒ පරිසරය තුල දැරිය හැකි උපරිම ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා ඉසිලීමේ ධාරිතාව කියලා. ඒතර අපි හිතමුකෝ දැන් කිසියම් පරිසර පද්ධතියක ජීවත් වෙන්න පුළුවන් මීයන් ගහණය අපි හිතමු 250 කියලා. එහෙමනම් ඒ පරිසරයේ දරන්න පුළුවන් උපරිම ගාන මීයෝ 250 නේ. එහෙනම් අපි කියනවා ඒ මීයන්ගේ ඉසිලීමේ ධාරිතාව 250 කියලා. හරි, 250. එහෙමනම් ඔය විදිහට අපිට ඔය අවධි හතර හඳුනා ගන්න පුළුවන්. සෙමෙන් වර්ධනය වන අවධිය, ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය, ගහණයේ වර්ධන වේගය අඩුවන අවධිය සහ ගහණය ස්ථායි වන අවධිය විදිහට. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා, මේ ගහණයක වර්ධන වක්‍රයේ දෙස අවධානය යොමු කරාම ජීවීන් අතර තරංගයේ වැඩිම අවධිය මොකක්ද? ජීවීන් අතර තරංගයේ වැඩිම අවධිය තමයි තුන්වන අවධිය. මොකද ඒ අවධියේදී තමයි ගහණේ වේගය අඩු වෙන්නේ. මොකද තරංගය නිසා තමයි අඩු වෙන්නේ. හොඳයි. දැන් ස්වභාවික ජීවි ගහණයක වර්ධන වක්‍රය ඔය වගේ වුණාට මානව ගහණයක වර්ධන වක්‍රය ඔයිට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. ඔබට ඒ බව 15.5 රූපයෙන් අඳුර ගන්න පුළුවන් 171 වෙනි පිටුවේ. ඔබේ පෙළ පොතේ 171 වෙනි පිටුවේ තියෙන 15.5 රූපයෙන් ඔබට එය හඳුනා ගන්න පුළුවන්. බලන්න, ස්වභාවික ජීවි ගහණයක වර්ධන වක්‍රයේ සගුරක් වුණාට මිනිස් ගහණයක වර්ධන වක්‍රයේ සාමාන්‍ය J අකුරක හැඩයක් තමයි තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රධාන අවධි දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. එකක් තමයි අර සෙමෙන් වර්ධනය වන අවධිය, දෙවන අවධිය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය. එතකොට අපි තාමත් ගත කරන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය. ඒ කියන්නේ අපේ මානව ගහණය තාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. දැන් පසු කාලයේ සිදු වුණු අර මේ කොරෝනා ව්‍යසනයත් එක්ක නේද? මම අර කිව්වා දැන් ඔය අවධියේදී සීමාකාරී සාධක බලපානවා. ස්වභාවික ගහණයකත් ඒ වගේ තමයි. සීමාකාරී සාධක බලපාන රෝග වසංගත තත්ත්වයට පත් වෙනවා. දැන් අපිටත් මානව ගහණය තුලත් අපිට ඒක දකින්න ලැබෙනවා. නේද? එතකොට මේ මානව ගහණයේ වර්ධනයේ වේගය වැඩි. දැන් ඔබට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න නම් ඒකට හේතු විදිහට ගන්න පුළුවන්. උපත් සංඛ්‍යාව වැඩි. ඒ වගේම මරණ සංඛ්‍යාව අඩුයි. ඒකට හේතුව තමයි තාක්ෂණික දියුණුව. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. ඒ වගේම ආහාර නිෂ්පාදනයේ ඉහළ යාම. නේද? ඔය වගේ හේතු නිසා උපත් සංඛ්‍යාව වැඩි, මරණ සංඛ්‍යාව අඩුයි. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඔක් ගහණේ මානව ගහණේ වේගයෙන් වර්ධනය වෙනවා. මිනිස් ගහණේ වේගයෙන් වර්ධනය වෙනවා. ඔබට අඳුර ගන්න පුළුවන් 15.6 රූපයේ දිහා බැලුවා නම් ඔය ක්‍රිස්තු වර්ෂ 1800 විතර වෙනකන් ලෝකයේ ඉඳලා තියෙන බිලියන 1ක් විතර වගේ ජනතාව. නේද? නමුත් බලන්නකෝ 2013 වෙනකොට මොන විදිහටද වර්ධනය වෙලා තියෙන්නේ කියලා. ඒ ගහණය, මානව ගහණය බිලියන 1 සිට බිලියන 7 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර ඔබට අඳුර ගන්න පුළුවන් එහෙමනම් මේ කාර්මික දියුණුවන ඇතිවීම නිපුතේ මේ 1800න් පස්සේ ලෝකයේ සිද්ධ වෙන්නේ. කාර්මික දියුණුව තාක්ෂණික දියුණුව ඇති වෙනවනේ. නේද? ඔය කාර්මික විප්ලවයත් එක්ක ඒ දේවලුත් එක්ක මොකද වෙන්නේ? ලෝකය දියුණු වෙන්න පටන් ගන්නවා. මේ දියුණුවත් එක්ක මිනිසාගේ පහසුකම් වැඩි වෙනවා. ඒ නිසා උපත් සංඛ්‍යාවත් වැඩි, මරණ අනුපාතය අඩුයි. මේ නිසා මානව ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. දැන් ඔබේ විභාගයේදී ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මේ මානව ගහණයක වර්ධන වේගය වැඩි වීමට බලපාලා තියෙන මොන වගේ හේතුද කියලා. එතකොට ඔබට ඔන්න ඔය වෙලේ උත්තරයක් ලියන්න පුළුවන්. උපත් අනුපාතයේ ඉහළ යාම සහ මරණ අනුපාතයේ පහළ යාම. ඒකට හේතු විදිහට තාක්ෂණික දියුණුව, වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව, ආහාර නිෂ්පාදනයේ ඉහළ යාම වගේ කරුණු බලපානවා කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. එතකොට දුවේ පුතේ, අපි ඔය කතා කරේ ස්වභාවික ජීවි ගහණයක් සහ මානව ගහණයක් අතර තියෙන වෙනස්කමක් පිළිබඳව. හොඳයි. අපි ඊළඟට කතා කරමු මේ පරිසර පද්ධතිවල සමතුලිතතාවයට බලපාන තවත් කරුණු කීපයක් කතා කරමු. දැන් එකක් තමයි මේ ආහාර දාම කියලා කියනවා. ආහාර දාමයක් කියලා කියන්නේ ඔබ මොකක්ද කියන්නේ? දැන් උදාහරණයක් විදිහට තෘණ ශාක මත යැපෙනවා තනකොළ පෙත්තා, තනකොළ පෙත්තා මත යැපෙනවා ගෙම්බා, ගෙම්බා මත යැපෙනවා නයා, නයා මත යැපෙනවා උකුස්සා. ඔය විදිහට අපිට ආහාර දාමයක් ගොඩනගන්න පුළුවන්. දැන් ආහාර දාමයක තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් පරිසර පද්ධතියක මේ ආහාර දාම ක්‍රියාත්මක වෙනවා. ආහාර දාමයක් අනිවාර්යයෙන්ම ආරම්භ වෙන්නේ නිෂ්පාදකයෙකුගෙන්. නිෂ්පාදකයා කියන්නේ ආහාර නිපදවන කෙනා. දැන් ප්‍රධාන වශයෙන්ම ආහාර නිෂ්පාදනය කරන්නේ ශාක. එහෙමත් නැත්නම් අපි කියන ප්‍රභාසංශ්ලේෂී ජීවියෙක් ස්වයංපෝෂී. එතකොට මේ ආහාර දාමයක පළවෙනි පුරුක ස්වයංපෝෂීයෙක්. එහෙමත් නැත්නම් අපි අඳුන්නන්නේ නිෂ්පාදකයා කියලා. එතනින් එහාට ඉන්න අර අපි කිව්ව තනකොළ පෙත්තා, ගෙම්බා, නයා සහ උකුස්සා කියන ජීවීන් යැපෙන්නන්. ඒ ජීවීන් යැපෙන්නන්. පළමුව ඉන්න යැපෙන්නා. තනකොළ පෙත්තනේ. එතකොට අපි එයා හඳුන්වන්නේ ප්‍රාථමික යැපෙන්නා ලෙසයි. ඊළඟට ඉන්න ගෙම්බා අපි හඳුන්වන්නේ ද්විතීක යැපෙන්නා. ආදී වශයෙන් අපි යැපෙන්නන් නම් කරනවා. එතකොට තෘතිය යැපෙන්නා, චාතුර්ථය යැපෙන්නා කියලා ඔය විදිහට අපිට යැපෙන්නන් නම් කරන්න පුළුවන්. එතකොට නිෂ්පාදකයා ඊට පස්සේ එතනින් එහාට යන අනිත් ඔක්කොම යැපෙන්නා. එතකොට දැන් මම ඔය හඳුන්වපු ආහාර දාමයේ තෘණ, තනකොළ පෙත්තා, ගෙම්බා, නයා, උකුස්සා මේ ආහාර දාමේ පුරුක් පහක් තියෙනවා. පුරුක් පහයි. ඒ විතරක් නෙමෙයි මේ පුරුක් පහෙන් හතරක්ම යැපෙන්න. තනකොළ පෙත්තා, ගෙම්බා, නයා, උකුස්සා ඒ යැපෙන්න. තෘණ ශාකය කියන්නේ ආහාර නිෂ්පාදනය කළ දෙන නිෂ්පාදකයා. එතකොට අපි මේ ආහාර දාමයේ තුල තවත් එක වැදගත් ලක්ෂණයක් අඳුනගන්න පුළුවන්. ඒ තමයි විවිධ පෝෂී මට්ටම් තියෙනවා. පෝෂී මට්ටම් අපි කියනවා පළමු පෝෂී මට්ටම, දෙවන පෝෂී මට්ටම, තුන්වන පෝෂී මට්ටම ආදී වශයෙන් පෝෂී මට්ටම් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට පළමු පෝෂී මට්ටමේ ඉන්නේ නිෂ්පාදකයා. දෙවන පෝෂී මට්ටමේ ඉන්නේ ප්‍රාථමික යැපෙන්නා. තුන්වන පෝෂී මට්ටමේ ඉන්නේ ද්විතීක යැපෙන්නා. එමත්ත ගෙම්බා කියලා අපි කිව්වේ නේද? අන්න ඒ විදිහට අපිට ආහාර දාමයක ওই විදිහට කොටස් හඳුනගන්න පුළුවන්. ඒතර දුවේ පුතේ මේ ආහාර දාමයක් ලියනකොට මතක තියාගන්න අපි ජීවීන් දෙදෙනෙකු අතර ඊතලයකින් තමයි මේ ජීවීන් දෙදෙනා අතර සම්බන්ධතාවය නිරූපණය කරන්නේ. එතකොට ඊතලය නිරූපණය කරනකොට තවත් වැදගත් දෙයක් තියෙනවා. ගොදුරේ සිට විලෝපියා පැත්තට තමයි අපි ඊතලය යොමු කරන්නේ. දැන් තෘණ ශාකයේ සිට තනකොළ පෙත්තාට, තනකොළ පෙත්තාගේ සිට ගෙම්බාට. දැන් විභාග ප්‍රශ්න පත්‍රයේදී වැදගත්ම දේ තමයි ඊතලයේ නිරූපණය කරන දිශාව ඔබ හරියට නිරූපණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලිනේ? විලෝපිකයා පැත්තට තමයි ඊතලේ දාන්නේ. ගොදුරේ ඉඳන් විලෝපිකයා පැත්තට. දැන් තෘණ මත යැපෙන්නේ තනකොළ පෙත්තනේ. එතකොට තනකොළ පෙත්තාගේ දිශාවට තමයි අපි ඊතලයේ යොමු කරන්නේ. හරි. ඔය විදිහට අපිට ආහාර දාමයක් නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේ ආහාර දාම රාශියක් එකතු වෙලා තමයි මේ පරිසර පද්ධතිය ක්‍රියාත්මක වෙන ආහාර ජාල නිරූපණය වෙන්නේ. එතකොට ආහාර ජාල කියලා කියන්නේ ඒ වගේම වැදගත් වෙන සංසිද්ධිය. එතකොට මේ ආහාර ජාල, ආහාර මේ දාම වගේ දේවල් මේ ආහාර මේ ගමන් කිරීම සඳහා වැදගත් වෙනවා. මේ ශක්තිය වගේ දේවල් පෝෂක ගලා යාම සඳහා. දැන් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ ආහාර දාමයක ශක්තිය ගලණය සිද්ධ වෙනකොට, මේ ද්‍රව්‍ය ගලණය වගේම ශක්ති ගලණය සිද්ධ වෙනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔබට මතක ඇති මං කලිනුත් කිව්වා මේ සූර්යාගේ තියෙන ශක්තියෙන් ඉතාම සුළු ප්‍රමාණයක් 0.01ක් විතර වගේ ප්‍රමාණයක් තමයි ශාකමගින් තිර කරන්නේ. එතකොට ශාකවල තියෙන ශක්තියෙන් තවත් ඉදිරියට ගමන් කරන ඊළඟ අපි හිතමු තනකොළ පෙත්තා කියලා. ඒ තනකොළ පෙත්තාට ලැබෙන්නේ අර තෘණ ශාකයේ තියෙන ශක්ති ප්‍රමාණයෙන් 10%. එතකොට තනකොළ පෙත්තාගේ නම් ගෙම්බාට ලැබෙන්නේ තනකොළ පෙත්තා ළඟ තියෙන ශක්ති ප්‍රමාණයෙන් 10%. ගෙම්බාගෙන් නයාට ලැබෙන්නේ ගෙම්බා ළඟ තියෙන ශක්තියෙන් 10%. එතකොට ඊළඟට ඉන්න උකුස්සට ලැබෙන්නේ ගෙම්බා ළඟ තියෙන ශක්තිය, නයා ළඟ තියෙන ශක්තියෙන් 10යි. ඔය විදිහට ශක්තිය ක්‍රමානුකූලව අඩු වෙන රටාවකට තමයි ආහාර ධාමයක් තුල ශක්ති ගලණය සිදුවන්නේ. මේ බව ඔබ පැහැදිලිව අවබෝධ කරගන්න ඒ සෑම මට්ටමකදීම ශක්තිය 90% වගේ ප්‍රමාණයක් පරිසරයට හානි වෙනවා. මේ පරිසරයට හානි වීමේදී ශ්වසනයේදී වගේම බහිස්රාවී ද්‍රව්‍ය විදිහට මල ද්‍රව්‍ය විදිහට මල දේහ විදිහට ශක්තිය අපත යනවා. ශක්ති උත්සර්ජනයක් සිද්ධ වෙනවා. ඉතින් අපි හඳුන්වන්නේ ශක්ති උත්සර්ජනය කියලා. ඉතින් ওই විදිහට පරිසරය තුල ශක්තිය ගමන් කරන්නේ ක්‍රමානුකූලව අඩු වෙන රටාවකට. ඒ පිළිබඳවත් ඔබ හොඳින් අවධානය යොමු කරන්න. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි අද දවසේදී සාකච්ඡා කරේ මේ ජෛව ගෝලය කියන පාඩමේන මූලික විෂය කරුණු කීපයක්. මෙම පාඩමේ ඉතිරි කොටස සමග අපි තවත් දවසකදී හමු වෙන බලාපොරොත්තුෙන් මම අද දවසේදී ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බොරලන්ද හේන්නාරංගොල මහ විද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරුපියාණන්.